Honorable Chanakya and Rasamanikam, you have 16 minutes.
Thank you, Honorable Deputy Speaker. Atarama Adame Sudu Krida Niyamana Adhikari Panatha Pilibandava Katha Karana Kota Mamita Ona Coming Balagena Hitiya me Panatha Idiripat Karapu Amathiyawaraya Saha Ita Passe Katha Karana Kathikayan me Yam Eka Karanayak Pilibandava Mona Hari Karanayak Matha Karayida Kiyala Thamai Mam Balagena Hitiye Wenakut Noyek Mam Hitanne Vipakshe Inna Ape Mudal Kamitue Sabhapathimata Vag Prahara Illa Kirima Wage Dewal Walata Thamai Wadipura Kale Waya Une. හැබැයි මේකේ ප්‍රධාන කාරණය තමයි මම මේ කියවන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2025/4/21 දින අමාත්‍ය මණ්ඩල තීරණයෙන් උපුටාගත් කෑල්ලක් ඒකේ තියෙනවා නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ අක්වෙරළ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ මාර්ගගත සූදු ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකා සූදු ක්‍රීඩා කර්මාන්තයේ මෙහෙයුම් කටයුතු පිළිබඳවෙන් සම්බන්ධයෙන් පුළුල් හා පූර්ණ විෂය පටයක් සහිත ස්වාධීන තනි නියාමකරුවෙක් වශයෙන් ක්‍රියාකිරීම සඳහා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටවීමට යෝජනා වී ඇත. මේකේ ප්‍රධාන කාරණේ මම මතු කරන්නේ නෞකාවන්හි හා කොළඹ වරාය නගරේ. දැන් මේක තමයි කැබිනට් එකේ මම උපුටාගත්ත කෑල්ල. මේකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ පනතට එනකොට පනතේ පිටු අංක 54 79 වෙන කෑල්ලේ තියෙනවා පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වොත් මිස අර්ථ නිරූපණය මේ සඳහා. ඒ කියන්නේ මේකේ කියනවා මේ ඩිජිටල් Casino ක්‍රමයේ පිළිබඳව සහ කැසිනෝ පිළිබඳව මේකේ විග්‍රහයක් කරලා තිනවා. ඒකේ පිටු අංක 55 මුල් කෑල්ලේ තියෙනවා සූදු ක්‍රීඩාව යන්නෙන් ඔට්ටු ඇල්ලීම සූදු මාර්ගගත සූදු කැසිනෝ සංචාරක නෞකා කැසිනෝ විනෝද සවාරි සූදු ක්‍රීඩා මෙහෙයුම් අදහස් වන අතර. ඒ කියන්නේ මේ මෙච්චර කල් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාව තුල ගොඩබිමේ කැසිනෝ තිබුණා. මම හිතන්නේ පහුගිය කාලයන්හි කැසිනෝ වලට විරුද්ධව කතා කරපු පක්ෂයක් කැසිනෝ හොඳ නැහැ කියලා. හැබැයි දෛවයේ සරදමක් තමයි මම හිතන්නේ කැසිනෝ වලට විරුද්ධව කතා කරාට කැසිනෝ එකක් විරුද්ධ කරන්නත් සිදු වුණා ජෝන් කිල්ස් එකේ. හැබැයි මේක ඉතාමත්ම භයානක කාරණයක් නියෝජ්‍ය කතානායකතුමනි. මම බලාගෙන හිටියේ ඇමැතිවරයා හෝ නැත්නම් කතිකෙන් මේ කෑල්ල පිළිබඳව වචනයක් හරි කියයි කියලා. වචනයක්වත් කියුනේ නැහැ. මේක ලංකාවට සමස්ත රටේ ජනතාවට පෙන්වන්න යන්නේ සූදු නියාමනය කිරීම සඳහා අපි ගන්න ක්‍රමවේදයක්. අපි සූදු හරහා ලංකාවේ බදු ආර්ථිකය වැඩි කරන්න යනවා. සූදු කැසිනෝ ටික අපි මේ මෙල්ල කරන්න යනවා වගේ කතාවක් කිව්වට මේක ඇතුලෙන් කොලේ වහලා මේක හැමෝටම හංගලා අද දවසේ සිට නැත්නම් මේ පනත මේ රට තුල පනතක් බවට පත්වන දවසේ සිට මෙතෙක් ඉතිහාසයේ තිබ්බ නැති නෞකාවන්හි සූදු ක්‍රීඩාවට අනුමැතිය ලබා දීමක් මේ පනත හරහා සිදු වෙනවා. මම දන්නේ නැහැ ඇයි මේ කෑල්ල මෙච්චර වැදගත් කෑල්ලක් මේ කෑල්ල කිව්වේ නැත්තේ කියලා මට හිතා ගන්න බෑ. මෙතෙක් ඉතිහාසය තුළ නැති ආකාරයේ දෙයක් සිදු වෙන්නේ නැන්නේ. ඒකේ තවත් භයානක දෙයක් තමයි ලංකාවේ ෆ්ලෑග් එකක් නැති පිටරට වෙසෙල් එකකට පවා පර්මිට් එකක් අරගෙන ලංකාවේ මුහුදු තුයිරේ සූදු ක්‍රීඩාවේ නියලවෙන්න මේ පනත හරහා මේ ආණ්ඩුව ඒ පර්මිෂන් එක නැත්නම් ඒ බලය පිටරට නෞකාවලට පවා ලබා දෙනවා. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පනත සම්මත වීමෙන් පස්සේ ලංකාව තුළ වරායවල් තියෙන ඕනම ප්‍රදේශයක ගාල්ල වෙන්න පුළුවන්, හම්බන්තොට වෙන්න පුළුවන්, තිරුකුණාමලේ වෙන්න පුළුවන්, පොත්තුවිල් අපේ කොහෙද පොත්තුවිල් හාබර් එක තියෙන්නේ අරුගම්පිනේ හාබර් එක ඔළුවිල් හාබර් එක වෙන්න පුළුවන්, යාපනයේ කංකසන්තුරේ වෙන්න පුළුවන්, ඉදිරි අනාගතයේ මන්නාරමේ හැදුනොත් මන්නාරමේ වෙන්න පුළුවන්. මේ ඕනම ප්‍රදේශයක විදේශ කොඩියක් සමග නෞකාවක් ඇවිල්ලා ලංකාවේ බලපත්‍රයක් අරගෙන ඕනෑම කාලයක් ඒ මුහුදු තීරයේ ඉඳලා සූදු ව්‍යාපාරයක් ගෙනියන්න පුළුවන්. මේක ඉතාම භයානක තත්ත්වයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මංගාව තියෙනවා මේකේ මේ විශේෂයෙන්ම මම දිගින් දිගටම මේ රට තුළ චයිනීස් නැත්නම් විදේශ ඉන්ෆ්ලුවන්ස් ගැන ගොඩක් විදිහට කතා කරලා තියෙනවා. මංගාව තියෙනවා ආටිකල් එකක් ග්ලෝබල් ටයිම්ස් කියන චයිනීස් ආටිකල් එකක් තියෙනවා. ඒකේ තියෙනවා ජූලයි මාසේ 23 වෙනිදා දාපු මේ නිවුස් එක චයිනාස් මිනිස්ට්‍රි ඔෆ් ස්ටේට් සිකියුරිටි වෝන්ස් අගේන්ස් ෆොරින් ඒජන්සීස් ටාගටින් කන්ට්‍රීස් මැරිටයිම් ඩේටා. දැන් චීනෙන් කියනවා වෙනත් රටවල් චීනයේ මැරිටයිම් ඩේටා හොරගම් කරන්න නෞකා භාවිතා කරනවා කියලා. දැන් මේ පනත තුලින් ඔබතුමා ගරු කතානායක නියෝජ්‍ය කතානායක ඔබතුමා දන්නවා අපේ අසල්වැසි රට සමග ඉන්දියාවත් සමග ඉන්දියාවට විශාල ආරක්ෂාව පිළිබඳ ගැටලු මේ දකුණු මේ අපේ ඉන්දියන් ඕෂන් එකේ තියෙනවා. එතකොට දැන් මේවන් මගේ පැහැදිලි කිරීමක් මේක එහෙම නෙවෙයි අපි එහෙම එකක් කරන්නේ නැහැ එහෙම කිසිම ගැටලුවක් නැහැ කියලා අම අඬුවෙන් කියනනම් ගැටලුවක් නැහැ. හැබැයි මේක තියෙන භයානක ජාතික ආරක්ෂාවට නැත්නම් ලංකාව තුළ තියෙන ජියෝපොලිටිකලි විශාල ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. චයිනීස් කොඩියක් සමග වෙසෙල් එකක් ඕනේ නම් ඇවිල්ලා මේ පනත හරහා තිරිකුණාමලේ වරාය නවත්තලා පර්මිට් එකක් අරගෙන තමන්ට අවශ්‍ය කාලයක් ඒ ප්‍රදේශයේ ඉඳන් මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මීට අමතරව මේකේ තව කාරණයක් තියෙනවා. දැන් මේ බදු අය කර ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම මේ රටේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න මේ නියාමන අධිකාරිය ප්‍රයෝගී වෙනවා කියලා කියනවා නම් මේ රට තුල මං හිතන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමේ 2015 දී හඳුන්වා දෙනවා කැසිනෝ ඇතුළට ඇතුල් වීම නැත්තම් කැසිනෝ යෑම සඳහා යම් මුදලක් අය කරන්න ඕනේ කියලා ඒක ඇතුළ වෙන පුද්ගලයෙක්ගෙන්. ඒ 2015 අවුරුද්දේ මේක ඩොලර් 100ක් ඒක ඇතුළට යන එන්ට්‍රන්ස් ෆී එකක් වෙන්න පුළුවන් නැත්නම් ඒක ඇතුලේ මිනිමම් ගැම්බල් කරගත් මේ ඩොලර් 100ක ප්‍රමාණයක් චාර්ජ් කරලා ඒක ආණ්ඩුවට ගෙවන්න ඕනේ කැසිනෝ එකකින්. 2015 සිට 2023 දක්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම පේමන්ට් එක එක කැසිනෝ එකක්වත් ලංකාවේ රජයට ගෙවලා නැහැ. ඒතර අපි බලාපොරොත්තුනේ මේ ආණ්ඩුවේ ආවන් පස්සේ නියාමනය කරලා මේ අධිකාරි හදන්න කලින් කැසිනෝ මං හිතන්නේ රටතොල තියෙන කැසිනෝ හතරක් නැත්නම් පහක් ඇත්තේ. මේ පස්සේනා වලල ඇයි 2015 ඉඳන් 2023 වෙනකල් ගෙවන්න ඕන ඩොලර් 100 කී දෙනෙක්ද අපි දන්නේ නැහැ සංඛ්‍යා නම්බර්ස්. ඇයි මේ හිඟ මුදල් ටික අවුරුදු 8ක හිඟ මුදල් ටික තාම ලබා ගත්තේ නැත්තේ? එතකොට සාමාන්‍ය පොදු මිනිස්සයාට පොඩි ජනතාවට බදු ගහනවා සියලු දේ මං හිතන්නේ IT ශාස්ත්‍රයේ ඉන්න කට්ටියට බදු ගහනවා IT ඉන්ඩස්ට්‍රි එකට බදු ගහනවා. මේ 2015 සිට 2023 දක්වා මේ ඩොලර් 100 ප්‍රමාණය අය කරගන්න තිබ්බා. දැන් අදටත් පුළුවන්. හැබැයි ඒක අය කරගන්න කිසිම උත්සාහයක් ගන්න නැතුව ව්‍යාපාරිකයන්ට උදව් කරන ගමන් සාමාන්‍ය ජනතාවගේ මත බදු පටවනවා විතරක් නෙවෙයි ඒකට විරුද්ධව කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මඩ ගහන එකත් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ඉඳලා තියෙනවා. දැන් 2023 පස්සේ මේක දේශීය ලංකාව තුළ ශ්‍රී ලංකන් ප්‍රවාසියන්ට විතරක් ඩොලර් 50ක් ගහනකට අඩු කරලා තියෙනවා. 2015 සිට 20 දක්වා ඩොලර් 100යි දේශීය විදේශීය දෙකොල්ලන්ටම. දැන් 2023 දී ඒ ආණ්ඩුවේ ඒ අවස්ථාවේගෙන මේක ඩොලර් 50ට අඩු කරා. ඒක දේශීය පුද්ගලයන්ට පමණක් කියලා සීමා කරා. ඒ සීමා කරන් පස්සෙත් කොච්චර ප්‍රමාණයක් මේකේ අය කරගෙන තියනවද කියන එක පිළිබඳ විශාල ගැටලුවක්. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කාරණා දෙකම ඉතාමත්ම බැරෑරුම් කාරණා දෙයක්. ඒ වගේ තමයි මේ පිළිබඳ තව සමාජීය ගැටලුවක් තියෙනවා. දැන් ඔබතුමාලා දන්නවා මං හිතන්නේ ඕනම පුද්ගලයෙක්ගෙන් ඇවිත් ඇහුවොත් මේක රටක් සඳහන් කරලා නිකන් අපි උදාහරණයක් ඇරගෙන ගත්තොත් එහෙම තායිලන්තය නැත්නම් පටායා කියලා කිව්වොත් එහෙම රටේ තුල දන්නවා සියලු දෙනාගෙම මොකද්ද ඔළුවට එන්නේ ඉස්සෙල්ලම මොකද්ද ඒකට සුප්‍රකට මොකටද කියලා පොඩි මතයක් හැදිලා තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුවේ මේ නෞකාවල සූදු ව්‍යාපාරයට දෙන අනුමැතියෙන් පසුව නැත්නම් මේ නෞකා සංචාරක නෞකා රටවටේට ගිහිල්ලා සූදු ව්‍යාපාරයට දෙන අනුමැතියෙන් පස්සේ දකුණු ආසියාවේ සූදු පොලක් බවට තමයි ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයේදී ලංකා ලෝක සිටියේ මේ එකතු වෙන්නේ. මකව් වගේ රටවල් ගත්තම මකව් වලට අද මොනවද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ තියෙන හෙරිටේජ් එක හිස්ට්‍රි එක ඒ සියලු දේම නැති වෙලා තියෙනවා. අද මකව් කිව්වොත් එහෙම කැසිනෝ. ඒකෙන් රාජ්‍ය ආදායමක් ඉන්න පුළුවන්. හැබැයි ඒ සමාජීය ගැටලු ඒ ප්‍රදේශයේ තියෙන ට්‍රෙඩිෂනල් හිස්ට්‍රි එක සම්බන්ධ තිබ්බ ගැටලු. මෙවන් ගැටලු විශාල ප්‍රමාණයක් අද මකව් වල තියෙනවා. ඕනම කෙනෙක් ගිහිල්ලා ගහලා බලන්න මකව් වල කැසිනෝ ශාස්ත්‍රය ආවන් පස්සේ වෙලා තියෙන ගැටලු මොනවද කියලා හෙවොත් එම් බලා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ தත්වෙට මේ රට පත්වෙයිද කියන සැකය මේ පනත හරහා තියෙනවා. මට අදාහ ගන්න බෑ මේ නෞකා කියන කෑල්ල කොලේ වහලා මේක කාට හරි කාගේ හරි උමනාවකට කරනවද නැත්නම් මේක වෙනත් රාජ්‍යයක උමනාවට කරනවද පෝට් සිටි එකේ උමනාවට කරනවද? මේ වගේ විශාල ගැටලු ප්‍රමාණයක් අපිට තියෙනවා. ඉතින් මේ ගැටලු පිළිබඳව මං හිතන්නේ මම බලාපොරොත්තු වෙනවා කවුරු හරි පිළිතුරක් ලබා දෙයි කියලා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පහුගිය සතියේ සිදුවෙච්ච හර්තාල් ව්‍යාපාරය පිළිබඳවත් මම අදහස් කීපයක් කියන්න ඕනේ. මොකද මේ හර්තාල් ව්‍යාපාරය පිළිබඳවත් ආණ්ඩු පක්ෂයේ ඉන්න කණ්ඩායමුත් ඒ හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දුන්න නැති යම් දේශපාලන පක්ෂ සහ විපක්ෂ ඉන්න කණ්ඩායමුත් යම් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟයි තමුරැස්ස කච්චි පක්ෂය මේ හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දුන්න සිලෝන් වර්කර්ස් කොංග්‍රස්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්, ඒ වගේම ගරු සෙල්ව මඩිකල්නාදන් මන්ත්‍රීතුමා, ඒ වගේම මනෝ ගණේෂන් නැමැතිතුමාගේ තමිල් මුට්පෝක කූටණි TPA මේ කණ්ඩායම වලට අපි සූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මේ උතුරු සහ නැගෙනහිර තියෙන හර්තාල් ව්‍යාපාරයට
Honorable Shanakyan Rasamanikam you have 5 more minutes.
ඒ වගේම තමයි මේ හර්තාල් ව්‍යාපාරය සාර්ථක කරගන්න ඊළඟයි තමුලර්ස් කච්චි පක්ෂයේ පමණක් නෙමෙයි ඒ දිස්ත්‍රික්කවල ඉන්න වෙළඳ සංගම්, ඒ දිස්ත්‍රික්කවල ඉන්න අනෙකුත් සංගම් මේකට සහයෝගය දුන්න සියලු දෙනාටම අපේ පක්ෂයේ සහයෝගය දුන්න මන්ත්‍රීවරුන්ට ඒවගේ අප ප්‍රදේශ සභා සභාපතිවරුන්ට සියලු දෙනාටම මේ අවස්ථාවයි සූතිවන්ත වෙනවා. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ හර්තාල් ව්‍යාපාරය අපි ආරම්භ කරන්න තීරණය කරේ ප්‍රධාන වශයෙන්ම මුලතිව දිස්ත්‍රික්කයේ එක තරුණයෙක් ඝාතනයට පත්වීමත් සමග ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමා මේ අවස්ථාවේ ඉන්නවා. මේක සමාජ මාධ්‍ය විකෘති කරමින් යනවා. හැබැයි අපි ස්තුතිවන්ත වෙනවා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමාට, පහුගිය ඉරිදා දවසේදී හදිස්සියේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා ඒකේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකතුමා ඇතුළුව එතුමත් සහභාගී වෙලා රටේ ජනතාවට ඒ අවස්ථාවේ සිදුවෙච්ච සිදුවීම ගැන පැහැදිලි කිරීමක් කිරීම පිළිබඳව එතුමා ඒ පැහැදිලි කිරීම කරපු නිසා තමයි සඳුදා දවසම හර්තාල් කියපු එක අපේ පක්ෂෙන් දවල් 12 පමණක් වෙනකල් හර්තාල් ව්‍යාපාරය අපි ආයේ වෙනස් කරේ. මොකද ආණ්ඩුවේ මැදිහත් වෙලා මීට පෙර කවදා සිදු නොවුණු ආකාරයට මාධ්‍ය සාකච්ඡාවක් කියලා කිව්වා මේ වෙච්ච දේ. ඒ මාධ්‍ය සාකච්ඡාව හොඳට බැලුවොත් එහෙම ඒකේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා හමුදාවේ යම් පිරිස එක්ක මේ පහර දීමට ලක් වෙලා මැරිච්ච පුද්ගලයාට යම් සම්බන්ධ තිබිලා තියෙනවා. ඒ හමුදාවේ පිරිස එක්ක සම්බන්ධ තිබ්බ නිසා ඒ දෙදෙනෙක් අත්අඩංගුවට අරන් තියනවා කියලා කිව්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා. එතකොට මේකේ සමාජ මතයක් ගොඩනගා ගන්න හදනවා. රෑ 11 මාර්ට 4-5 දිනක් කඩාගෙන ගියා කැම්ප් එකට, කැම්ප් එක කඩාගෙන ගියාම එතන පහර දීමක් සිදු වුණා කියලා. හැබැයි හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමා පහර දීමක් සිදු වුණේ නැහැ කියලා කියනවා. ජනතාව කියපු නිසා එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්ත කියලා. ඉතින් පරස්පර විරෝධී. හැබැයි ඒක ගැන මම වැඩි කියන්නේ නැහැ. මොකද අඩුමතරමේ ආණ්ඩුවෙන් මේ කාරණේ පිළිබඳව මාධ්‍ය ඒ කියන්නේ ප්‍රෙස් මීට් එකක් හරි කෝල් කරපු නිසා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතාන්දරේ ඒකේ විශාලම පැන නැගුණු ප්‍රශ්නේ තමයි හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා මේ කැම්ප් එකට ආපු එක තරුණෙක්ව අපි පවුලේ කට්ටියට බාර දුන්නා. දැන් මේ කැම්ප් එක කඩා සමාජ මාධ්‍ය කියන දේට කැම්ප් කඩාගෙන ඇතුළට රෑ 11 මාර්ට් ආපු පුද්ගලයාව එක්කෝ පොලිසියට බාර දෙන්න ඕනේ, නැත්නම් හමුදාවෙන් අත්අඩංගුවට ගන්න ක්‍රමවේදයක් නීතිමය රාමුව ඇතුළේ එහෙම කරන්න ඕනේ. ගෙදරට ගිහිල්ලා බාර දෙනවා කියන්නේ ගරු නියෝජ්‍ය කතාන්දරේ මොකද්ද මේකේ වෙලා තියෙන්නේ. ඉතින් මේ පැහැදිලි ප්‍රශ්නයක්. පහර දීමට ලක් වෙනවා. ඒ පහර දීමට පත් වෙනකොට අනිත් තරුණය කිව්වා ඔව් අපිට පහර දුන්නා කියලා, අපි පැනලා ආවා කියලා කිව්වා. එතන එක තරුණයෙක් තමයි පස්සේ වැවක හම් වෙන්නේ. ඉතින් මේ පිළිබඳ සමාජීය ගැටලු විශාල ප්‍රමාණයක්. හමුදා කඳවුරු, ඒ කියන්නේ අපි හැම අවස්ථාවෙම කියලා තියෙන නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමා දන්නවා, අපි ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක කාර්යක සභාවේ රටේ ජනතාවට අවශ්‍ය නම්, එහෙම නැත්නම් පිට්ටනියක් තියෙනවා නම් කැම්ප් එක ඇතුලේ, පාසලක් තියෙනවා නම් කැම්ප් එක ඇතුලේ, ඒ වගේම රජයේ ගොඩනැගිල්ලක් ජනතාව අවශ්‍යතාවය තියෙනවා කැම්ප් එකක් තියෙනවා නම් ඒ වගේ බිල්ඩින් නිදහස් කරන්න දෙන්න අපි ඉල්ලින් කරලා තියෙන්නේ. එහෙම නැතුව අපි කිසිම අවස්ථාවක මේ එක කැම්ප් එකක්වත් තියන්න එපා ඔක්කොම අයින් කරන්න කියලා අපි මුල් අවස්ථාවේ කියලා නැහැ. එතකොට සමාජය ඇස්සේ ගොඩනගා ගන්න හදන අපිට විරුද්ධ මතයක් මේ රාසමානිකම්ලා වගේ කට්ටිය ජාතිවාදීන් කියලා. හැබැයි මේ ඒ වගේම තමයි මේ හර්තාල් ව්‍යාපාරය අසාර්ථකයි කියලා කවුරු හරි කියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මතක තියා ගන්න ඕනේ, ඊළඟයි තමරසිකච්චි පක්ෂය තමයි මෙම හර්තාල් ව්‍යාපාරයට ආරාධනා කරේ. එතකොට උතුර සහ නැගෙනහිර තියෙන දිස්ත්‍රික්ක 8ව මම පිළිගන්නවා 100%ක් කඩ වැහුවේ නැහැ. 60-70%ක් පමණ කඩ 12 වෙනකල් බහලා තිබුණා. මොකද ඒකේ ඒ කඩා කප්පල් කරන්න ඕනේ කියලා යම් කණ්ඩායම් හිටිය මේ ව්‍යාපාරයේ කඩා කප්පල් කරන්න ඕනේ කියලා ජාතික ජනබල වේගයේ මඩකලපුවේ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් ගිහිල්ලා බහලා තියෙන කඩ විවෘත කරන්න කියලා එතන ඉන්න කටියට තර්ජනය කරලා එතන අපේ නගරාධිපතිතුමා එතනින් යනකොට යාව නවත්තලා යාට චෝදනා කළා. මේ වගේ විශාල ඒක සාමාන්‍යයෙන් දේශපාලනේ වෙනවනේ, ආණ්ඩු පක්ෂයක් වුණාම ආණ්ඩු පක්ෂෙන් ඒක උත්සාහයක් ගන්නවා මේක නවත්තන්න කඩා කප්පල් කරන්න. ඒක ගැන අපි කියන්නේ හැබැයි මේක මතක තියාගන්න ඕනේ මේක ඉතා සාර්ථක හර්තාල් ව්‍යාපාරයක් උනේ මොකද ඉලංගයි තමරසිකච්චි පක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන කරන පක්ෂයක් මිස අපිට ගිහිල්ලා කාවවත් බලෙන් කඩවල් වහන්න පුළුවන් තත්වයක් නැහැ. හැබැයි මේ හර්තාල් ව්‍යාපාරය අසාර්ථකයි කියලා ආණ්ඩු පක්ෂේ කවුරු හරි කියනවනම් නැත්නම් දකුණේ ඉන්න මන්ත්‍රීවරයෙක් කියනවනම් මම අභියෝග කරනවා ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයක් අරගෙන ඒ දිස්ත්‍රික්කේ ග්‍රාම සේවක වසන්දහයක් වහලා පෙන්වන්න ඕගලන් තනි පක්ෂයකට පුළුවන් නම් තනි පක්ෂයකට ඉලංගයි තමරසිකච්චි පක්ෂය තනි පක්ෂයක් වශයෙන් උතුර සහ නැගෙනහිර තියෙන දිස්ත්‍රික්ක 8ම 60%කට වැඩි ප්‍රදේශයක් අපේ ඉල්ලීම පරිදි කඩවහලා තිබුණා. යාපනයේ දිස්ත්‍රික්කේ යාපනයේ ටවුන් එකේ ඒක බසාර කරලා තිබ්බා. ඒක අපි පිළිගන්නවා. එතන යාපනයේ දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරු 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාම එක්කෙනෙක්වත් සපෝට් කරන්න කිව්වේ නැහැ හර්තාල් එකට. හැබැයි පුළුවන් නම් මේ හර්තාල් ව්‍යාපාරය අසාර්ථකයි කියලා කියන පුද්ගලෙක් ඉන්නවා නම් උතුර සහ නැගෙනහිරින් පිට තියෙන ඕනම දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුළුවන් නම් ඉල්ලීම ඔබතුමාලගේ පක්ෂේ ඉල්ලීමට ජනතාවගේ සහයෝගය අරන් බහලා පෙන්නන්න. ඒ වගේම තමයි උතුර සහ නැගෙනහිර නියෝජනය කරන සමහර දෙමළ මන්ත්‍රීවරු ඉන්නවා. ඒ දෙමළ මන්ත්‍රීවරුන්ගෙන් මම ඉල්ලීමක් කරන මේ හර්තාල් ව්‍යාපාරය අසාර්ථකයි කියනවනම් පුළුවන් නම්
උතුරසහ නැගෙනහිර එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වහලා පෙන්නන. ඒක නිසා අපේ මේ හර්තාල් ව්‍යාපාරය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු අස්ථාවර කරන්නවත්, ආණ්ඩු ගෙදර යවන්නවත්, ආණ්ඩු පෙරලවන්නවත් නෙවෙයි. අපේ සාධාරණ ඉල්ලීම් වලට මේ ආණ්ඩුවේ මැහුම්කම් දෙන්න ඕනේ කියන මතය කියන එක තමයි අපේ බලාපොරොත්තුනේ. අපේ සාධාරණ ඉල්ලීම් මොනවාද කියලා බැලුවොත් එහෙම ඔබතුමාලා දන්නවා මේ උතුරසහ නැගෙනහිර ජන ජීවිතයේ සාමාන්‍ය මම කියන්නේ දකුණේ ඉන්න ඇමතිවරයෙක්ගේ සාමාන්‍ය ජීවිතයේ පිළිබඳ අර්ථකථනයයි උතුරේ ඉන්න පුරවැසියෙක්ගේ අර්ථකථනයයි වෙනස්. සාමාන්‍ය යථා තත්ත්වයට ජීවිතේ ගෙන එන්න පුළුවන් විදිහේ වාතාවරණයක් හදන්න. ඒකේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පණ තහෝසි කරන්න. අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පරීක්ෂණ පටන් ගන්න. අනවශ්‍ය ජනතාවට අවශ්‍ය ඉඩම්වල තියෙන හමුදා
කඳවුරු
ඒක ඉවත් කරගන්න. උතුරසා නැගෙනහිර තියෙන ඉඩම් ගැටු නිරාකරණය කරලා දෙන්න. පළාත් සභා මැතිවරණය පවත්වන්න. එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් තුලින් සියලු ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් සුරක්ෂා වෙන ආකාරයේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. මේ ඔබතුමාලගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අපි දුන්න පොරොන්දු නෙවෙයි. මේ ඔබතුමාලගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තිබ්බ දේවල්. ඒක නිසා ඒක අල්ලගෙන දැන් මම දැක්ක සමහර මාධ්‍ය එක රජයේ මාධ්‍ය එක දිස්ත්‍රික් එක එක ගමක් කෑල්ලක් අල්ලගෙන උතුරේ හර්තාල අසාර්ථකයි. උදේ 9:00 නිවුස් එක ගහනවා. ගිහිල්ලා බලන්න තිබ්බ හැමතැනම යම් ප්‍රදේශවල මුස්ලිම් ව්‍යාපාරිකයන්ට සහයක දුන්නා විශේෂයෙන් බාලච්චින වගේ ප්‍රදේශවල. ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි පක්ෂයක් වශයෙන් අපි සෑම අවස්ථාවකම අපි ඉල්ලා සිටින්නේ අපි මේිට පෙර ඉන්න රජයන් වලත් එහෙමයි. මම පාර්ලිමේන්තු මන්ත්‍රී වෙනෙක්වරෙක් වෙන්න කලින් හිටපු අපේ පක්ෂේ හිටපු නායකවරුනුත් එහෙමයි. හැම අවස්ථාවකමදීම අපේ උත්සාහය වෙන්නේ ආණ්ඩුවත් සමග වැඩ කරලා අපේ ගැටළු නිරාකරණය කර ගැනීම. අපේ ගැටළු නිරාකරණය කරගන්න නොහැකි
අවස්ථාවලදී තමයි
නොහැකි අවස්ථාවල තමයි මේ වගේ විරෝධතා පාන්න අපිට අවස්ථාවක් ඇති වෙන්නේ. ඒක නිසා මේ පිළිමට කාලය ලබා දීමට ස්තුතිය කියමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
Honorable Dr. Kaushari Aryaratne, you have 10 minutes. Yes. Yes, Honorable Anil Jayanta.
පුංචි පැහැදිලි කිරීමක් කරන්න ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපුවා අර අර්ථකථනයේ සූදු ක්‍රීඩාව. ඇත්තරම මේ අර්ථකථනයේ ඇතුලේ නෞකාව තයි දුන්නේ කියන කාරණේ මෙතන නෞකාව පමණක් නෙවෙයි. මොකද මේ සූදු ඔට්ටු යටතේදී අද තාක්ෂණයේ ක්‍රියාත්මක වෙනකොට විශාල පරිචයක මේක ක්‍රියාත්මක වෙනවා. ඔබ තනාගේ හිටිය යටින් මේ සූදු ක්‍රීඩා මොනවද කියන එක ඇතුළේ ලිස්ට් එකේ තියෙන විශාල ප්‍රමාණයක් ඔබ ඒ ටිකත් කියවන්න. මේක අදහස් කරන්නේ තෝරාගෙන කාටවත් ලයිසන් දෙනවා කියන එක නෙවෙයි. මේක සූදු ක්‍රීඩාව විශාල පරිචයක දෙනවා. දැනුම් එය නීතියට යටත් නැහැ. දැනට මේ නීතියෙන් ක්‍රියාත්මක වෙන්නේ බදු එකතු කරගන්න එක විතරයි දෙක තුනකට. මේ නියාමනය කිරීම සඳහා අපි කරන්නේ ඇල්ලුම් කිරීමක් කළොත් මේ අධිකාරිය විසින් බලලා සොයලා බලලා ඒක උචිත නම් පමණයි. ආර්ථිකයට, සමාජයට, සංචාරක කර්මාන්තයට මේ සියල්ලට උචිත නම් පමණයි අවසර දෙන්නේ. ඒ දුන්නට පස්සේ අනිවාර්යෙන් අපි නියාමනය සිද්ධ කිරීම කරනවා. එහෙම නැතුව කිසිම තැනක කියලා නැහැ මේක ලයිසන්ස් දීගෙන ඕනම දෙයක් කරන්න යනවායි කියන එක. ඒක තමයි වගේ. මොකද මේ වෙනකොට ගරු මන්ත්‍රීතුමනි දැන් මේ කොටස් වෙළඳපොළ ඉලක්ක කරන ලෝකේ ඔබ දන්නව ඇති ලෝකේ එක එක කොටස් වෙළඳපොළවල් තියෙන කොටස් ඉලක්ක කරන ලංකාවේ මේ ප්‍රධාන ස්ථාන ලෝක වෙළඳපළ හරහා සිද්ධ වෙන මේ වගේ නීතියට අසු වෙන්නේ නැති ෂැඩෝ ෂෙයා මාකට්ස් තියෙනවා. ඉතින් ඒවටත් අපි ඉදිරියේ ක්‍රියාමාර්ග ගන්න. මේකෙන් පෙන්නුම් කරන කාරණේ තමයි අපි නීතිය මගින් නියාමනය කිරීමක් මිසක් නීති විරෝධී, සමාජ විරෝධී කටයුතු වලට අවසර දීම හෝ ලයිසන් දීම කිසි විදිහකට සිද්ධ කරන්නේ නැහැ.
You may have 30 seconds, Honorable Rasamanikam, yes.
සමාවෙන්න ඇමතුමනි මම කිසි අවස්ථාවක ඔබතුමාලා නියාමනය කිරීම පිළිබඳව මම ගැටලුවක් මතු කරේ නැහැ. මගේ එකම මට වචන දෙකකින් උත්තරයක් දෙන්නකෝ. මෙච්චර කල් ලංකාව තුළ නෞකාවල කැසිනෝ වලට ලයිසන් දීලා නැහැ. නෞකාවල දීලා නැහැනේ. ගොඩබිමේ තියෙන කැසිනෝ තියෙනවා. මේ පනතෙන් පස්සේ නෞකාවල කැසිනෝ එකට අවශ්‍ය නම් පිටරට කොඩියකුත් එක්ක ඇවිල්ලා පර්මිට් එකක් ගන්න පුළුවන්ද බැරිද? ඒ කියන්නේ ඒක ගැන ආයේ ඔබතුමා දිග විග්‍රහයක් කරොත් එහෙම මට ආය අහන්න වෙනවා. ඉතින් මේක විවාදයක් වෙනවා. නෞකාවට මෙච්චර කල් නැහැ.
ඔව්. නෞකා විතරක් නෙමෙයි ඇතුළෙත් එහෙම ලයිසන්ස් දීලා ලයිසන් නැතුව ඕන තරම් ව්‍යාප්ත වෙනවා. මේකේ ඉඩ කඩක් තියෙනවා ඉල්ලුම් කිරීම සඳහා. දෙනවද නැද්ද කියන එක අධිකාරිය තීරණය කරන්නේ මම කිව්ව කාරණා මත.